ගරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමාට විනාඩි 22ක කාලයක් තියෙනවා.
සුදි මං හිතන්නේ මේ ගෙනාපු විශ්වාසභංග යෝජනාව මෛදාන ඉතිහාසයේ අපි අවුරුදු 22ක් විතර මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක්. මෛදානේ කාලවකවානුව තුල ඉතාම වැදගත් සාක්ෂි ඇතුව නිකන් ගෙනාපු බන්ධන විශ්වාසභංගයක් නෙමෙයි. මේකේ බොහොම පැහැදිලි කරුණු තිබෙනවා. මොකද හේතුව අපි හර්ෂනානකාර මහත්මයා මාතක එකට වැඩ කරපු කෙනෙක්. අපි නීතිඥෝ විදියට එක චේම්බර් එකේ ඉතින් එතුමාට පවර්ලා දීලා තියෙනවා. ඒ යාළුකම් මිත්‍රකම් වෙනම තිබෙනවා. නමුත් තමන්ගේ රාජකාරිය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තිබෙන්නේ. 2024 නොවැම්බර් මාසේ 25 වෙනිදා එතුමා දිවුරුම් දෙනකොට එතුමාට වගකීම් ගන්නා පවරන ගැසට් එකකින් ඒක 11 තියෙනවා. යම් වරදකරුවෝ නියම කරුණු ලැබුව දඬුවම සම්බන්ධයෙන් සමාව දීම, අඩු කිරීම, ලීල් කිරීම, ප්‍රමාද කිරීම, අත්තිරම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම. ඊළඟට තිබෙනවා 11 වෙනි 17 වෙනි කාරණේ ජනතා පරමාධිපත්‍ය ජාතිකාරක තාවරණ බවට සාධක වෙමින් සංශෝධන ගේන්න නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන 18 එකේ බන්ධනාගාර ප්‍රතිපාදන සංස්කරණයට අදාළ කරුතු කරන්න මේ එකක්වත් 20, 21, 22, 23 මේ එකක් සම්බන්ධවත් අපිට පැහැදිලි වැඩපිල්ලක් අපි මේ අවුරුදු දෙක තුළ දැක්කේ නැහැ. දැන් අපේ ගරු ඇමතුමිය කිව්වා මම ඒක බලන්න හිටියා. මම මේ දැන් ආපහු චෙක් කරපුවාම පල්ලෙ කැලේ හදපු ගොඩනැගිලි වලට සල්ලි දීලා ඔක්කොම වැඩ කටයුතු ඉවර කරලා තිබුණා 120යි කරන්න තිබුණා. පල්ලන්සේනේ හදපු ඒ බන්ධනාගාර ගොඩනැගිලි වලට ඔක්කොම සල්ලි දීලා තිබුණා ගියාණ්ඩු වලින් 10යි 20යි මෙතන කරන්න තිබුණා. ඉතින් මං කියන්නේ කමන්නෑම කිව්වට මොකද හේතුව තමන් ඒ පෞගිය කාලේ කරපු වාට මේ කාලේ බෝඩ් ගන්න එක වෙනම කාරණයක්. කෙසේ වෙතත් දැන් මම කියන්නේ මේක විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වුණ තත්ත්වයක්. ඔබතුමාලා දන්නවා සිරු දිනාම බන්ධනාගාර 37ක් තියෙනවා අපේ ලංකාවේ. ඒ 37 10800යි ඉන්න පුළුවන්. 2026 ජූලි 5 වෙනිදා වෙනකොට ඒකේ 41,257ක් පිරලා ඉන්නවා. මීගම 600යි ඉන්න පුළුවන්. 2400ක් ඉන්නවා. 100 දෙනෙකුට තියෙන එක වැසිකිළියයි. මේ සිද්ධිය සිදු වුණ රාත්‍රියේ බන්ධනාගාර කොමසාරිස්වරයා ගිහිල්ලා යම් කිසි විදිහකට මේක පාලනය කරයි කියලා කිව්වා. මේ කාරණේ සම්බන්ධව අපේ ඇමතුම ඇවිල්ලා කියපු කාරණේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් නොමග යැවීමේ තත්ත්වයක්. එතුමා කියනවා ඔවුන් කියන දේ අහලා සමත වෙලා හවස ඔවුන් ඇතුළට යනවා. පහුවෙන්දා 6 වෙනිදා උදේ වරේ ඔවුන්ට ආහාර දීලා ඔවුන් උසාවිය යන වැඩවලට ලෑස්ති කරද්දි ඉතාම ෂණයෙන් දෙපාර්ශ්වය අතර තවත් ගැටුමක් නිර්මාණය වෙනවා. එතුමා කියන විදිහට මේක සම්පූර්ණයෙන් සමතේටපත් කරලා තිබුණා. එහෙම නැහැ. හවස් වෙනකොට සම්පූර්ණයෙන් මේ බන්ධනාගාරය අල්ලගත්ත මේ රඳවියෝ අල්ලගෙන ඔවුන් සම්පූර්ණයෙන් මේකේ තිබිච්ච ෆාමසික කැඩුවා. කඩලා ඒකේ තිබිච්ච බොන්න පටන් ගත්තා. බීලා උදේ 6ට තමයි සාමාන්‍යයෙන් කැම දෙන්නේ. දවල් 11 වෙනකල් කැම ටික දී ගන්න බැරුව ගියා. මේක තමයි ඇත්ත தත්ත්වය. මේ ඇත්ත தත්ත්වය බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද පාර්ලිමේන්තුව එහෙම් පිටින්ම නොමග යනවා. ඊයේ උසාවියේ තිබුණ සාක්ෂි දෙනකොට CID එක බොහොම පැහැදිලිව කිව්වා මේ සම්බන්ධව කිසිම පාලනයක් තිබුණ නැහැ කියලා මේ බන්ධනාගාර හිටපු අයට. දැන් මේ தත්ත්වය ඇති වෙන්නේ කොහොමද? දැන් මේ தත්ත්වය දිනනකොට තමයි 89 දෙනෙක් අරින්නේ. හරියට මේක හරියට කිමුලන්ට පාන් දෙන්න ඇරියා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ. කිසිම දෙයක් අරගෙන ගියේ නැහැ. බන්ධනාගාර වල ඇතුලේ මේ විශාල ප්‍රමාණයක් අපි ගත්තොත් ඉන්නවා දරගේ නොහැකිව බන්ධනාගාර ගතුවන් ඉන්නවා 2023 31822. 2023 29192 10863ක් නැවතෙම වර්ධම කරලා ආපහු ඇතුළට ගියාය. 65% කියන්නේ මේ කාරණේ ගත්තෙන් පස්සේ තමුන්නාසලට අපි මුලින් ඉඳලා කියපු කාරණේ තමයි මේ ආණ්ඩුව මූලික වශයෙන් මේක දිලිජ්ජාවර මැත්තපත් කිව්වා. මුලින් ඉඳලාම කරපු වැරද්ද තමයි තමුන්නාසල මේ ආණ්ඩුවක් කරන්න දන්නේ නැති කේ ප්‍රශ්නේ. ඒකට පළවෙනි ගොදුර බවට මේ රටේ පත් උනේ තුෂාර උබුල්දිනී මහත්මයා. මොකද කරේ? තමුන්නාසල පොදු සමාවයි ජනාධිපති සමාවයි පටලගත්තා. සාමාන්‍යයෙන් කරන්නේ මමත් 94 ඉඳලා අධිකරණ මැත්තේ වැඩ කරපු කෙනෙක්. අපි සාමාන්‍යයෙන් කරන ක්‍රියාදාමය තමයි නිර්ණායක ටික හදලා ජනාධිපතිතුමාට අරපුවා. ජනාධිපතිතුමා ඒක අනුමත කරලා ඒක ආපහු යවනවා. ඒක ආපහු යවපුවාම මේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඒක යවනවා සියලුම බන්ධනාගාර අධිකාරීන්ට. ඒ අනුව තමයි මේගොල්ලෝ නිදහස් වෙන්නේ. මේකට සිස්ටම් එකක් තිබුණා. මාසෙකට දවස් 7ක් 14ක් මේ විදිහට නිදහස් වෞරුද්දේ දවස් 7ක් 14ක් නිදහස් වෙන ක්‍රමවේදයක් තිබුණා. තමුන්නාසල මොකද කරේ? මේවා සාමාන්‍යයෙන් පෙන්ඩිං කේසස් දෙයක් තියෙනවා නම් එක ඇතු එකක් ඇතුලේ ඉන්නවනම් අච්චු කරලා අර අච්චු කරපුගෙන් එළියට ගිහිල්ලා පෙන්ඩිං කේස් එකට ඊළඟට ආපහු රිමාන්ඩ් කරනවා මේක තමයි කරපු ක්‍රියාදාමය තමුන්නාසල මෙලෝ හසරක් ඒක ගැන දැනන් හිටියේ නැහැ මොකද කරේ පත්තරේ ගියා පහුවදා උදේ අනුරාධපුර අධිකරණේ මෙන්න ඊයේ හිරගෙදර හිටු මිනිහ කෙලියට ආවයි කියලා පත්තරේ මිනිහෙක් දැම්මා ජනාධිපති සමාව දුන්නයි කියලා තමයි දැම්මේ ජනාධිපතිතුමා මේකට කතා කරලා කිව්වා වහම හොයන්න කියලා මොකද කරේ අධිකරණ අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් කෙරුවේ නැහැ ගෙනල් ඇහුවේ නැහැ බන්ධනාගාර කොමසාර ජෙනරාල් ඇයි ඔයා මේක කරේ කියලා බන්ධනාගාර අධිකාරීන් ඇහුවේ නැහැ ඇයි මේක කරේ කියලා කිසිම පරීක්ෂණයක් නැහැ තමුන්නාසල කරේ සම්පූර්ණ මේ මිනිස්සාව කෙලින්ම ඉන්ටර්වික් කරා ඉන්ටර්වික් කළා හිරේ දැම්මා පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ බන්ධනාගාර කොමසාරිස්වරයෙක් හිරේ දාන්නේ මේ විදියට තමයි තමුන්නාසල වැඩ කරේ ඉස්සර සාමාන්‍යයෙන් මේ පොදු සමාජයේදී 1000ක් විතර සාමාන්‍යයෙන් අවුරුද්දකට හැම වෙසක්කකට නත්තලට එළියට යනවා අද මොකද වෙලා තියෙන්නේ දැන් ගිය දවස් දෙකේම ගිය පාර දවස් දෙකක් තිබුණා 100යි එළියට ගියේ මතක තියාගන්න මේ බන්ධනාගාර පිරණ එක අහන්න දෙයක් නෙමෙයි 1000ක් විතර හැමදාම හැම අවුරුද්දකටම එළියට යනවා නමුත් මේක කරන්න දුන්නේ නැහැ මේක තමයි තමුන්නාසල කරේ දැන් මොකද වෙලා තියෙන්නේ දැන් බයට ෆයිල් 3000ක් විතර අරනවා සියල්ලම ජනාධිපතිතුමාගේ මේසෙ උඩ ඇයි එයාම බලන්න ඕනේ දැන් එක එක සිස්ටම් එකක් තිබුණා සිස්ටම් එක තමුන්නාසල විනාශ කෙරුවා විනාශ කළා අවසානේ ඒ කොන්සල් ජෙනරාල්ව හිරේ ඇරියා දැන් මොකද වෙලා තියෙන්නේ දැන් මොකද්ද මානව හිමිකම් කොමිසම සභාව කියනවා මේක සම්පූර්ණ වැරදි මේක වකීම් බාර ගන්න ඕනේ අමාත්‍යංශ ලේකම් දැන් මොකද කරන්නේ අමාත්‍යංශ ලේකම් මේ කිව්වයින් පස්සේ දැන් මේ අපේ දින ආයතන සංග්‍රහයේ දෙවෙනි උපවගන්ති අනුව තමයි මේ දෙන්න කියලා කියන්නේ මොකද්ද කියන්නේ 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 සුළු චෝදනාවක් කිසිදු අපරාධමය වරදක් නැහැ සුළු චෝදනාවක් අනුව ඕනනම් පඩිය යන්තම් අඩු කරන්න පුළුවන් මේ වගේ ක්‍රමයක් මිසක වෙන ක්‍රමයක් නැහැ හැබැයි දැන් මොකද කරලා තියෙන්නේ මේකේ වගකීම ගන්න නැතුව අමාත්‍යංශ ලේකම් මේක අරනවා නීතිපතින නඩු දාන්න කියලා කාටද මේ ඇයි මේ එහෙම කරන්නේ මේ රටේ අපරාධ නීතිය යටතේ වරදක් කරපු නැති කෙනෙක් මේ අප සාමාන්‍ය අපේ තියෙන නීතිය අනුව අපේ ආයතන සංග්‍රහයෙන් දෙවන උපවගන්ති කියවලා බලන්න ඒකේ අනුව එයාට දෙන්න තියෙන දඬුවම තියෙන සුළු චෝදනාවක් සම්බන්ධයෙන් තමයි තියෙන්නේ ඒක තියෙද්දි නීතිපතිට අරනවා ෆයිල් එක නඩු පවරන්න ඇයි බය වේ බය බය ඉන්නවා මේගොල්ලෝ දැන් වන්දිල්ලයි තමන්ට තිබුණ පස්සේ යන කරපු වැරද්දද කියලා මං කියනවා බොහොම ගෞරවයෙන් කරුණාකරලා මේ ක්‍රියාවලිය කරන්න එපා මේකෙන් පස්සේ තමයි මේක කඩා වැටුනේ ඇයි මෙතනින් පස්සේ මේ සිද්ධිය සිද්ධ වුණ වෙලාවේ දැන් මිගම වන්දිරාගාරේ ඉන්නෝනේ 600යි 2400ක් ඉන්නෝ දැන් මේක යනකොට සමනය කරලා තිබුණේ නැහැ තමුන්නාස දන්න මොකද උනේ කියලා මේ බන්ධනාගාර පොලිස් බන්ද පොලිස් කියන කට්ටිය තමයි සාමාන්‍යයෙන් යන්නේ අසුරම දෙමෙ කියවලා දිනෝ මම අහන්න කැමතියි මොනවද අරන්ගියේ සාමාන්‍යයෙන් අරන් යනවා කඳුළු ගෑස් රබර් උණ්ඩ ෂීල්ඩ්ස් හෙල්මට් මුකුත් නේද තමයි මේගොල්ලෝ ගියේ මේගොල්ලෝ ගියාම මේගොල්ලෝ නිකන්ම ඇතුළට ගියා කවුද මේගොල්ලන්ට ඇතුළට යන්නේ අනදුන්නේ මේ බන්ධනාගාරේ ඉන්නවා බන්ධනාගාර අධිකාරිවරේ මේක ඉන්නවා ප්‍රධාන ජේලර්වරේ මේ දෙන්නම අදටත් වැඩ කරනවා නිකම් මෙතන කොයාගේ සිද්ධියක් වුණා නම් 25 30ක් මරනවා නම් මේ බන්ධනාගාර අධිකාරි වැඩ සමන් කරන්නේ නැද්ද එයාට පරීක්ෂණයක් කරන්නේ නැද්ද ප්‍රධාන ජේලර්ට පරීක්ෂණයක් කරන්නේ නැද්ද මම මේ පුද්ගලිකව ඒගොල්ලොත් එක්ක කිසිම තරහක් වරක් මම දන්නේ නැහැ කවුද ඉන්නේවත් කියලා මම කියන්නේ ඒකයි කරන්න ඕනේ වැඩේ තමුන්නාන්සලා කරන්න නැතුව මේ වැඩේ කරගෙන යන්නේ දැන් අද මොකද වෙලා තියෙන්නේ අර අහිංසක නිලධාරියෙක් දැන් මේකට කිසිම කෙනෙක් නියෝගයක් දුන්නේ නැහැ වෙඩි දැමීමේ නියෝග දෙන්න පුළුවන් SP ට බන්ධනාගාර අධිකාරියට ප්‍රධාන ජේලර්ට පිටිපස්ස එළියේ හිටියා තව පිරිසක් ඒකේ ප්‍රධානියෙක් හිටියා ඔහුට එන්න දෙන්න තිබුණා මේ වෙඩි දැමීමේ නියෝගය දෙන්න තිබ්බා අවසානයේ මොකද වුනේ අහිංසක නිලධාරියෙක් ගිහිල්ලා ඔව් අද වරදකාරියෙක් බවට පත් වෙන යන වැඩපිළික් දැන් යන්නේ දැන් මම අහන්න කැමතියි අමාත්‍යංශ ලේකම් මොකද කරේ එද මේ කාලේ මේ වකවානු තුල කිසිම දෙයක් නැහැ. ඒ වගේම මේ අද ඊයේ මම දැක්කා රූපවාහිනිය දානවා බන්දේ පොලිස් ගාව තිබුණේ ගිනි අවි 10යි පතරොන් 300යි පතරොන් 12ක් වෙඩි දීලා තිනවා. කඳුළු ගෑස් නැහැ, රබර් බුලට්ස් නැහැ, ඊළඟට හෙල්මට්ස් නැහැ, මුකුත් නැතුව තමයි මේගොල්ලෝම ඇරලා තිබුණේ. එතකොට මේකේ හිටියා ප්‍රසාද් ප්‍රේමතිලක කියලා මාත්මෙක්. එයා තමයි මේකේ විශේෂ පුහුණුව ලැබලා ලංකාවෙන් පිට ගිහිල්ලා පුහුණුව ලැබලා ආපු නිලධාරිය. මොකද එයාව කරේ? තමුන්නාන්සලගේ ආණ්ඩුව එයාව ඇරි අනුරාධපුරේට. ඒ වෙනුවට දැම්මා බන්ධනාගාර අධිකාරිය වෙනුවට වැඩ ආවරණය කරන සහකාර අධිකාරිවරයෙක් දැම්මා. දාලා තමයි මේ වැඩේ මේ වැඩපිළිවෙල සකස් කරේ. මේ බුද්ධි තොරතුරු පිළිබඳ කිසිම දැනුමක් නැති කෙනෙක්ව දැම්මා. රයිට්ස් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ව දැම්මා. දාලා තමයි මේ වැඩේ කරේ. ඒතර බිංගබු වන්දනාගාර අධිකාරිතුමා. එයා හිටියේ කොහෙද ඉස්සල්ලා? බූස්සේ. බූස්සේ කරගන්න බැරුව ඊට පස්සේ ආව ගෙනල්ල දැම්මා මහර දෙවෙනියා විදියට දැම්මා. තමුන්නාන්සේ මොකද කරේ? මහර දෙවෙනියා විදියට දාපු එක දැම්මා මීගමුවට. එතකොට හිටියේ වන්දනාගාර අධිකාරී ජීවක මාඳු මහත්මයා. ඔහු එලි ඉවත් කරා. චීප් ජයල ගායන් කියලා මහත්මයෙක් ඉදියා එයාව ඉවත් කරා. අජිත් ප්‍රසන්න මහත්මයෙක් එයාව ඉවත් කරා. මේ ඔක්කොම මාරු කරලා තමුන්නාන්සේලා ගෙනල්ලා මේ පුද්ගලයාව මෙතනට දැම්මා. මේ දක්ෂතාවයක් තිබුණ කෙනෙක් නෙමෙයි. මේක තමයි ඇති වෙලා තිබුණ தත්ති. ඒකම මම කියන්නේ අධිකරණ අමාත්‍යතුමාගේ වගකීම. අපි බොහොම පැහැදිලිව කියන්න කැමති මේ ක්‍රියාවලිය තුළ මම පැහැදිලිව මම කියන්න කැමති මේක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ සම්බන්ධව ගත්තෙන් පස්සේ මේ සම්බන්ධව විශාල වැඩ කොටසක් කරලා තිබුණා පෞගිය කාලේ. ඒ ක්‍රියාදාමයේ අදටත් තවමත් ඒ ක්‍රියාදාමයේ සිද්ධ වෙලා නැහැ. මේ සම්බන්ධව පෞගිය කාලේ තිබුච්ච කමිටුවෙන් බොහොම පැහැදිලිව කිව්වා මේකේ තියෙන ප්‍රශ්න ටික මොනවද කියලා. ඒ ප්‍රශ්නත් එක්ක මේ වැඩිපුර ඉන්න ප්‍රමාණය 150ක් අඩු කරන්න පුළුවන් කියලා තමයි මේ යෝජනාවලිය ගෙනල්ලා තිබුණේ. මේ යෝජනාවලිය ගෙනල්ලා මේ යෝජනාවලියට සම්පූර්ණ අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය අරගෙන තිබුණා. නමුත් තමුන්නාන්සලා ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරේ නැහැ. ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. මම අහන්න කැමතියි ඒ 2026 ජනවාරි මාසේ දුන්න රිපෝට් එක අනුව කරපු ක්‍රියාමාර්ගය ටික අරගෙන තියෙනවද? මොකද හේතුව? අද මත්ද්‍රව්‍ය ගත්තෙන් පස්සේ මේ මිලිග්‍රෑම් 10ට වැඩිය තියෙන ඒවා සියල්ලම යන්න ඕනේ අභියාචන අධිකරණයට. පේදුරු දුඩුවේ ඉඳලා දෙවුන්දර දුඩුවට යනකල් මිනිස්සු ඉන්න ඕනේ ඇවිල්ලා අභියාචන අධිකරණය. ඒ නිසා මේකට ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ ක්‍රියාමාර්ගයේ ජනවාරි මාසේ මේ යෝජනා ටික හදලා දුන්න ඇමතුමාගේ අතට. මම අහන්න කැමතියි අද දැන් මේ ජූලයි මාසේ මාස 7ක් තමුන්නාසල මොකද කරලා තියෙන්නේ? 150ක් වන්දනාගාරේ ඉන්න මේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධෙච්ච අය අයින් කරන්න පුළුවන්. ඒ අයම පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙළක් සකස් කළා තිබුණා. අද වෙනකල් ඒක ක්‍රියාත්මක කළා නැහැ. මේ වන්දනාගාර පිරෙන්නේ වෙන ක්‍රියාමාර්ගයක් ඉදන් නෙවෙයි. තමුන්නාසල රටේකට කියලා වැඩපිළිවෙළක් පටන් ගත්තා. මොකද අවසානේ උනේ? ඒකෙන් ගම්මල ඉන්න අහිංසක තරුණයෝ අරන් ඇවිල්ලා 54 දාලා ගෙනල්ලා අතුරට දාන මිනිස්සුන්ව. ඒ මිනිස්සු ඔක්කොම ඇතුලේ මාස ගණන් අවුරුදු එකමාර ගන්න බෑ. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රිපෝට් එක එනකොට අවුරුද්ද පනවා. මේක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේකට හදපු වார்த்தාව මම අහන්න කැමතියි තමුන්නාන්සලාගෙන්. මොකද්ද කරලා තියෙන්නේ? කරලා නැහැ ඒකට මුකුත්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ මම දැක්ක ඊයේ පෙරේදා මේ කවුද ලේකම්තුමිය හරකෙක් නිදහස් කරලා තියෙනවා. මම දැක්කා මේ හරක් බඩියෙක් නිදහස් කරලා තියෙනවා. මම දන්නේ නැහැ. අර මිය ගියාට නිදහස් කරාද නැත්නම් හරක් බඩියව නිදහස් කරාද කියලා මම නම් දන්නේ නැහැ කවුද ඒකට සම්බන්ධ වුණේ කියලා. හැබැයි මේ මේ මේවා තමයි කර කර ඉන්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ ක්‍රියාවලිය තුල ඇත්තටම මේ ඇමතුමාගේ පුද්ගලික මට ප්‍රශ්නයක් නෑ. තුමා මගේ තාම ළඟ මිත්‍රයෙක්. නමුත් මේ තමන්ගේ අමාත්‍යංශය කරන ක්‍රියාවලිය තුල අපිට ඒ ප්‍රශ්න ගන්නවක් විතර ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මම කියන්නේ විශේෂයෙන්ම දැන් අනිත් කාර්යය තමයි විශේෂයෙන් මේ ක්‍රියාවලියත් එක්ක ගත්තෙන් පස්සේ දැන් බලන්න අද මේවා ඔක්කොම තියෙද්දි අද අධිකරණයට තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්න හදන්නේ. තව කාරණයක් මම කියන්න කැමතියි අමුතුමාගේ 2025 අපරාධ නඩුවිදාන සංග්‍රහයට ගෙනාව සංශෝධනයක් 2025 අංක 7 2025 6යි 10ට තමයි අද අවුරුද්දක් පැනලා. මොකද්ද තියෙන්නේ මේකේ? බොහොම පැහැදිලිව තියෙනවා. ඇයි දැයි දෙක කියන්නේ?
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා උදේ පයිස මුස්තාපා මන්ත්‍රීතුමාට කතා කරලා විනාඩි 7ක් කාලයක් ඉල්ලගෙන තිනවා. ඒකත් එක තමයි 16 වෙන්නේ. ඒකට අනුව තමයි වෙලාව ගණන් බලලා තියෙන්නේ. තව විනාඩි 2යි තියෙන්නේ. ලේකම් මණ්ඩලයට 22ක්
නැහැ. 16 තියෙන්නේ. තව විනාඩි 2ක් තියෙනවනේ.
තව විනාඩි 2යි.
විනාඩි 2ක් තියෙන්නේ දැන් නැහැ. දැන් රයිට්. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න එනකොට හොඳයි. වෙලාව කපන්නේ කමන්නේ. දැන් අධිකරණ හැමතිරේ තියෙන ප්‍රධාන කාර්යභාරය තමයි අධිකරණයේ නඩු 111ක් ගොඩ ගහලා තියෙනවා. දැන් 111ක් ගොඩ ගහලා තියෙනවා නම් මේ දැන් යසන්ත කොදාකඩ මැතිතුමා ගාව අවුරුදු 47ක් යනවායි කියලා ඉඩම් නඩුවක් අවසන් කරා. දැන් මේකත් එක්ක අභියාචන අධිකරණ විනිශ්චයකාරෝ අපි වැඩි කරා 12 ඉඳලා 20 දක්වා. ශේෂාධිකරණ විනිශ්චයකාරෝ වැඩි කරා 11 ඉඳලා 17 දක්වා. දැන් මේක පත් කරන්න නැතුව ඉන්නවා ජනාධිපතිතුමා. 107 වගන්ති ආණ්ඩුකෝ ව්‍යවස්ථාවේ 107 පහයටදී දැන් එතුමා කියනවා මට ලියුමක් කරලා තියෙනවලු අග්‍රවිශකාරතුමා පල්ලේ කට්ටිය පුරවපුවාම තමයි උඩ කට්ටිය පුරවන්නේ. මාර කතාවක් ඒක. ඔයා ගිහලා වෙන කට්ටියට කියන්නේ කියන්නේ. මොකද කොණ්ඩෙබදු චීනුන්ට. මොකද හේතුව මේ ඉහළ අධිකරණවල විනිශ්චයකරුවෝ පත් කිරීම කිසි වෙලාවක බලපාන්නේ නැහැ. පල්ලේ අධිකරණවල විනිශ්චයකරුවන්ගේ හිඟේද සම්බන්ධ. උඩ
පුරවන්න.
ඔව්. උඩ පුරවන තමයි උඩ පුරවම තමයි පල්ලෙන් උඩට තල්ලු කරන්න පුළුවන් වෙන්නේ. දැන් මට තේරෙන්නේ නැහැ මං කියනවා කරුණාකරලා ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් මේක අහගෙන ඉන්නවා නම් කරුණාකරලා මේ ලිපිය සභාගත කරන්න. මොකද මේ අධිකරණ බලය පාර්ලිමේන්තුවේ ජනතාව දීලා තියෙන ජනතාවගේ පාර්ලිමේන්තු බලය තමයි අපි අධිකරණ වලට දීලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා මේ වගේ ක්‍රියා කරන්න යන්න එපා කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම මේ පුරප්පාටික පුරවන්නේ නැහැ අද. ඒ වගේම දැන් තමුන්නාන්සලා දිගින් දිගටම කියන කාරණේ
ඔබතුමායි කතාව අවසානකට ගේන්න.
මම කියන්න කැමතියි දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී රැඳී තියෙන නීති ආධිපත්‍යමත්. නීති ආධිපත්‍ය රැඳෙන්නේ බලතල බෙදීම අනුව. විධායකයේ ව්‍යවස්ථාදායකය පාලනය කරන්නේ ජනාධිපති. අධිකරණය විතරයි හිර වෙලා යන්තම් තිබුණේ විතුරු වෙලා ස්වාධීනව. දැන් අද ඒකට අත ගහන්න දන්නේ තමුන්නාන්සලා. තමුන්නාන්සලා මේ අවුරුදු දෙකක ක්‍රියාදාමය නෙමෙයි. මේකට කියන්නේ අපි සූරසේන මේ ව්‍යවස්ථා සංශෝධන මේ වගේම එකක් ගෙනාවා. දෙවෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව රාජදොරේ ආණ්ඩුක ව්‍යවස්ථාව කියවල බලන්න. මේ විදිහට කළා තමුන්නාන්සේලා හදන්නේ මොකද්ද?
අවසන් කරගන්න
කාලය
අවසන්.
කාලය දීර්ඝ කළා සම්පූර්ණයෙන් තමුන්නාන්සේලාගේ අතට මේක ගන්න. ඒ නිසා මම කියන්න කැමතියි අද 1978 අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන මානවිකම් පරිච්ඡේදය සම්පූර්ණයෙන් විනාශ කළා
තියෙන්නේ.
නඩු 25යි මේ වෙනකොට මාස අද 7ක් ගිහිල්ලා ඉවරයි.
අවසන් කරන්න මම
දෙනවා. ගන්නෙ නෑ. මිනිස්සු යන්නේ නෑ. නඩුවක් කියන්නේ යන්නේ නෑ. ඒ නිසා මම කියන්න කැමතියි මේ විදිහට ගිහිල්ලා තමුන්නාන්සේලා මේ අධිකරණය විනාශ කළා. මේ රටේ ස්වෛරීභාවය විතරක්
නෙමෙයි
රට විනාශ කළා තමයි මේකට අතර ගන්න කියලා මම කියන්න කැමතියි. වගේම තව ඉඩක් තියෙනවා පොඩි.
ආ තියෙනවා.
දැන් මේ මානවිකම් පරිච්ඡේදයට සිද්ධලා තියෙන කාරණේ. ඒක තමයි මම මේ කිව්වේ. දැන් මේ සම්බන්ධව ගත්තෙන් පස්සේ අපිට තියෙන අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කරනකොට මේ එකම අධිකරණයට දැන් අපි දන්නවා සමාජලාවට අද සමහර නඩු අරන් ගිහලා කෙලින්ම දාන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් අපේ ආයතන සංග්‍රහය අනුව ආයතන සංග්‍රහයෙන් විසඳන්න පුළුවන් ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඒ අයට විරුද්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ග තියෙනවා. ආයතන සංග්‍රහය පැත්තක තියලා අද එක්කෙනෙක් කියලා දානවා නඩුවක් පැමිණිල්ලක් දානවා බ්‍රයිබරි එකට. නැත්තම් දානවා CID එකට. දාපු ගමන් මොකද කරන්නේ? ගේනවා එක අධිකරණයකට. ඒ අධිකරණය ගෙනාවම දාන්නේ පොදු දේපළ පණ්ඩිතයාට. දාපුවම මහේස් දාත්ත අපේ දෙන්න බෑ. මොකද කරන්නේ? එයා අරිනවා. මාස ගණනක් අරමනුස්සය හිරේ. සාමාන්‍යයෙන් සාක්ෂි සම්පින්නයක් සහිතව තමයි නඩුවක් ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? සාක්ෂි සම්පින්නයක් නැහැ. අපේ අපරාධ නඩු විනා සංග්‍රහ 115 වගන්ති අනුව බොහොම පැහැදිලිව තියෙනවා සාක්ෂි සම්පින්නයක් සහිතව ඉදිරිපත් කරන නඩුවක්. අද ඒක නැහැ. අර මනුස්සයාව හිරේ දාලා පස්සේ විමර්ශන කරනවා. කට උත්තරයක් විතරක් ගන්නවා.
හොඳයි.
මේක තමයි තමුන්නාන්සලා මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි මේක මම එක විනාඩියක් තව තත්පර කිහිපයක් දෙන්න.
ඒ මිනිත්තුත් අවසන්.
විජිත් ප්‍රනාල්ගොඩ මැතිතුමා දුන්න නඩු දින්දුවක් තියෙනවා. නවාස් මැතිතුමා ජනටි සිල්ල මැතිතුමා දුන්න නඩු දින්දුවක් තියෙනවා. එතුමා කියලා තියෙනවා බොහොම පැහැදිලිව මේ ක්‍රියාදාමය තුළ පැහැදිලිව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම ව්‍යවස්ථාදායක අධිකරණයේ බලය සම්පූර්ණයෙන්
හොඳයි
කරන්න ඕනේ මහජනතාව. ඒ නිසා මේ සංශෝධනය අවුරුදු දෙකක් ගේන්න හදන එක තමුන්නාසල ජනමත විචාරණයකට ගේන්න. ජනමත විචාරණයකින් අපේ ක්‍රියාදාමයේ ගම්මු කියන එකත් මතක් කරමින් තමන්ගේ නඩුව තමන්ට අහන්න බෑ. නේමෝ
ජුරෝ සුනිල් වටකල අමාත්‍යතුමාට
විනාඩියක් කාලය තිබ්බ.